හත්වෙනි පරිච්ඡේදය මියගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්. මියගිය අය නැවත නැගිටින බව අප දන්නේ කෙසේද? මියගිය අයව නැවත නැගිටුවීම ගැන යොහුවාද විට හැඟෙන්නේ කෙසේද? නැවත නැගිටවනු ලබන්නේ කාවද? එකේ සිට තුන දක්වා ඡේදවල ප්‍රශ්නය. අප සියලු දෙනා පසුපස හඹායන සතුරා කවුද? ඒ ගැන බයිබලයේ උගන්වන දෙයින් අපට සහනයක් ලබාගත හැක්කේ කෙසේද? දරුණු සතුරෙක් ඔබ පසුපස එනවා කියා සිතන්න. ඒ සතුරා ඔබට වඩා බලවත්. මොහොතින් මොහොත ඔහු ඔබ වෙතට තවත් ලං වෙනවා. ඔබේ යහළුවන් කිහිප දෙනෙකුත් ඔහු අතින් මර්මුවට පත් වී තිබෙනවා. ඔබ කොතරම් උත්සාහ කළත් ඒ සතුරාගෙන් ගැලවී යෑමට ඔබට කිසිම මගක් නැති බවයි හැඟෙන්නේ. ඔබ අසරණ වී සිටින මේ මොහොතේ කෙනෙක් ඔබේ උපකාරයට පැමිණෙනවා. ඒ තැනැත්තා ඔබේ සතුරාට වඩා බොහෝ සෙයින් බලවත්. දැන් ඔබට මොනතරම් සහනයක් දැනෙයිද? ඇත්තටම ඔබ පසුපස පමණක් නොව අප සියලු දෙනා පසුපසත් හඹා එන එවැනි සතුරෙක් සිටිනවා. ඒ සතුරා නම් මරණයයි. අපි කාටවත් ඒ සතුරාගෙන් ගැලවෙන්න බැහැ. අප ආදරය කරන අය ඒ සතුරාගේ ග්‍රහණයට හසුවන ආකාරය අප බොහෝ විට දැක තිබෙනවා. නමුත් අප අසරණයි කියා නොසිතිය යුතුයි. මන්ද සියලු බලැති යොහුවා දෙවි අපේ උපකාරයට සිටිනවා. ඔහු මේ සතුරාව තමාට පරාජය කළ හැකි බව දැනටමත් පෙන්වා තිබෙනවා. ඒ නිසයි ඔහු මෙවැනි පොරොන්දුවක් දී තිබෙන්නේ. අන්තිම සතුරාවන මරණයද නැති කරනු ඇත. පළවෙනි කොරින්තිය 15 පරිච්ඡේදයේ 26 ඡේදය. ඒ අපට මොනතරම් සහනයක්ද? යොහුවා දෙවි පොරොන්දු වන්නේ මියගොස් සිටින අයට නැවත ජීවත් වීමේ ප්‍රස්තාව ලබා දෙන බවයි. එය බයිබලයේ හඳුන්වන්නේ නැවත නැගිටීම ලෙසයි. ඒ ගැන සලකා බැලීමට පෙර මරණය නැමැති සතුරා අපට බලපාන ආකාරය සලකා බලමු. අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට. 4 ඡේදයේ පළමු ප්‍රශ්නය. කෙනෙකු මිය ගිය විට යේසුස්ට හැඟුණු ආකාරයෙන් අපට තේරුම් ගත හැක්කේ කුමක්ද? 2 ප්‍රශ්නය. යේසුස්ගේ කිට්ටු මිතුරන් වූයේ කවුද? අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට අපට දැනෙන දුක, වේදනාව වචනවලින් විස්තර කිරීමට නොහැකි තරම්. එවැනි අවස්ථාවලදී අපට සැනසෙල්ලක් ලබාගත හැක්කේ බයිබලෙන් පමණයි. 2 කොරින්තිය 1:3-4 මෙහෙම කියනවා. අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන් වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා. මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසෙල්ලි දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය. දෙවිගෙන් අප ලබන එම සැනසීම තුලින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සැනසීමට අපටත් හැකි වේ. මන්ද යොහුවා දෙවිට හා යේසුස්ට මරණය ගැන හැඟෙන ආකාරය තේරුම් ගැනීමට එය අපට උපකාර කරනවා. මරණය නිසා ඇතිවන වේදනාව කොතරම්ද කියා යේසුස් හොඳින් දැන සිටි බව බයිබල් වාර්තාවලින් අපට හෙළිවෙනවා. යොහුවා දෙවිටත් එවිනිම වේදනාවක් දැනෙන බව ඉන් අපට තේරුම් ගත හැකි. මන්ද යේසුස් දෙවිගේ ගති ලක්ෂණ ඒ විදිහටම විදහා පෙන්වුවා. එවිනි එක් සිද්ධියක් ගැන දැන් අපි සලකා බලමු. යේසුස් යෙරුසලමේ ජීවත් වූ කාලයේදී ලාසරුස් සහ ඔහුගේ සහෝදරියන් වන මරියා හා මාර්තා යේසුස්ගේ කිට්ටුම මිතුරන් වුණා. බයිබලයේ සඳහන් වන්නේ යේසුස් මාර්තාටද, ඇගේ සහෝදරියටද, ලාසරුස්ටද බොහෝ සෙයින් ප්‍රේම කළේය කියායි. යොහාන් 11 පරිච්ඡේදයේ 5 ඡේදය. 5 සහ 6 ඡේදවල පළමු ප්‍රශ්නය. ලාසරුස්ගේ මරණය යේසුස්ට බලපෑවේ කෙසේද? 2 ප්‍රශ්නය. එම වார்த்தාවෙන් අපට පැහැදිලි වන්නේ කුමක්ද? හදිසියෙම ලාසරුස් මිය ගියා. ඒ බව දැනගත් යේසුස් දුකටපත්ව ලාසරුස්ගේ නෑදෑයන් හා මිතුරන් වෙතට ගියා. ඔවුන් කොතරම් දුකින් සිටිනවාද කියා දුටු යේසුස්ට මහත් ශෝකයක් දෙනුණා. ඒ අවස්ථාවේදී යේසුස්ගේ දෑස් කඳුලින් පිරී ගියේය කියා වාර්තාවේ සඳහන් වෙනවා. යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 33 නිසා 35 වෙනි ඡේද. යේසුස් ශෝක වුණේ ලාසරු සම්බන්ධයෙන් ඔහුට කිසිම බලාපොරොත්තුවක් නොතිබු නිසාද? කොහෙත්ම නැහැ. තව සුළු මොහොතකින් ආශ්චර්යවත් දෙයක් සිදුවන බව යේසුස් දැන සිටියා. ඒ වුණත් තම මිත්‍රයාව අහිමිවීමේ වේදනාව ඔහුට හොඳින් දැනුණා. මේ වார்த்தාවෙන් අපට යමක් පැහැදිලි වෙනවා. එනම් යේසුස් සහ ඔහුගේ පියාමන යොහුවා දෙවි මිනිසුන් මිය යනවාට කොහෙත්ම කැමති නැති බවයි. මරණය නැමැති සතුරාව නැතිකර දැමීමට යොහුවා දෙවිට හැකි. යේසුස් ඊළඟට කළ දෙයින් ඒ කාරණය පැහැදිලි වෙනවා. ලාසරුස් පිටතට එන්න. 7 වෙනි සහ 8 වෙනි ඡේදවල ප්‍රශ්න. යේසුස්ගේ ඉල්ලීම ගැන බොහෝ දෙනෙකු පුදුමයට පත් වුණේ ඇයි? යේසුස් කළේ කුමක්ද? ලාසරුස්ගේ මලසිරුර තැන්පත් කර තිබුණේ ගුහාවකයි. යේසුස් එතැනට ගොස් ගුහාව වසා තිබූ ගල ඉවත් කරන්න කියා ඉල්ලා සිටියා. ඒ වන විට ලාසරුස්ගේ මලසිරුර තැන්පත් කර දවස් 4ක් ගත වී තිබූ නිසා ගල ඉවත් කරනවාට මාර්තා කැමති වුණේ නැහැ. එතන සිටි අනික් අයත් යේසුස් කළ ඉල්ලීම ගැන පුදුම වන්නේ ඇති. නමුත් යම් පිරිසක් ගල ඉවත් කළ පසු යේසුස් මහත් හඬින් මෙසේ පැවසුවා. ලාසරුස් පිටතට එන්න. එවිට මියගොස් සිටි ඒ මිනිසා පිටතට ආවේය කියා වාර්තාවේ සඳහන් වෙනවා. යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි සහ 44 වෙනි ඡේද. ගුහාවෙන් පිටතට ආවේ වෙන කිසිවෙකු නොව ලාසරුස්මයි. සිදුවූ දේ එතන සිටි අයට අදහාගත නොහැකි වුණා. නමුත් වේදනාවෙන් සිටි ඔහුගේ සහෝදරයන්ට, නෑදෑයන්ට, මිතුරන්ට හා අසල්වාසීන්ට ඔහුව දැක මොන තරම් ප්‍රීතියක් දැනෙන්නේ නැද්ද? ඔවුන් ඔහුව ආදරෙන් වැළඳගත්තා. මරණය නැමැති සතුරාට අත්වුණේ මොන තරම් පරාජයක්ද? 9 නිසා 10 වෙනි ඡේදවල පළමු ප්‍රශ්නය. ලාසරුස්ව නැවත නැගිටවීමට පෙර යේසුස් කළ යාඥාවෙන් පැහැදිලි වුණේ කුමක්ද? දෙවන ප්‍රශ්නය. නැවත නැගිටවීම ගැන බයිබලයේ සඳහන් වාර්තා කියවීමෙන් අප ලබන ප්‍රයෝජන මොනවාද? ලාසරුස්ව නැවත නැගිට්ටෙව්වේ තමාගේම බලෙන් කියා යේසුස් කිසි විටක පැවසුවේ නැහැ. ලාසරුස්ව නැවත නැගිටවන්න කලින් ඔහු යොහුවා දෙවිට යාඥා කළා. ඉන් පැහැදිලි වන්නේ ඒ දේ කිරීමට ඔහු දෙවි මත රඳා සිටි බවයි. යොහන් 11:41 සහ 42 මෙහෙම කියනවා. එවිට පිරිසක් ගල අහකට ගත්තෝය. යේසුස් ස්වර්ගයේ දෙස බලා මෙසේ කීවේය. පියාණෙනි, ඔබ දැන් මගේ ඉල්ලීම ඉටු කළ නිසා මම ඔබට ස්තුති කරන්න කැමතියි. ඔබ මගේ ඉල්ලීම් කිසිදාක ප්‍රතික්ෂේප නොකරන බව මට ස්ථිරයි. ඒත් මම මේ දේ හඬනගා කිව්වේ අවට සිටින මේ සමූහයා තුළ විශ්වාසයක් ඇති කරන්නයි. එවිට ඔබ මාව එවා ඇති බව ඔවුන් විශ්වාස කරයි. යොහොවා දෙවි මරණය නැමැති සතුරාව පරාජය කළ එකම අවස්ථාව එය නොවේ. එවැනි අවස්ථා 9ක් ගැන බයිබලයේ වාර්තා කර තිබෙනවා. පාද සටහන. එම වාර්තා නම් පළවෙනි රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි ඡේදයේ සිට 24 වෙනි ඡේදය දක්වා. දෙවෙනි රාජාවලිය 4 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි ඡේදයේ සිට 37 වෙනි ඡේදය දක්වා. 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි ඡේදය සහ 21 වෙනි ඡේදය. මතේ 28 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි ඡේදයේ සිට 7 වෙනි ඡේදය දක්වා. ලුක් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි ඡේදයේ සිට 17 වෙනි ඡේදය දක්වා. 8 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි ඡේදයේ සිට 56 වෙනි ඡේදය දක්වා. ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි ඡේදයේ සිට 42 වෙනි ඡේදය දක්වා. හා 20 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි ඡේදයේ සිට 12 වෙනි ඡේදය දක්වා. පාද සටහන අවසන්. එම රසවත් වාර්තා අධ්‍යයනය කිරීමෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකි. ඒ වාර්තාවලට අනුව බාල මහලු ස්ත්‍රී පුරුෂ හා ඊස්ට්‍රල්වරුන් මෙන්ම වෙනත් ජාතීන්ට අයත් අයවද දෙවි නැවත නැගිට්ටෙව්වා. ඉන් පැහැදිලි වන්නේ දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බවයි. එමෙන්ම නැවත නැගිටීමක් සිදුවන විට මිනිසුන් මොනතරම් ප්‍රීතියක් අත්දකිනවාද කියා අපට ඒ වාර්තාවලින් තේරුම් ගත හැකි. උදාහරණයක් ලෙස මියගොස් සිටි දැරියකව යේසුස් නැවත නැගිටිව විට ඇගේ දෙමාපියෝ ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගියෝය කියා බයිබලයේ වාර්තා වෙනවා. මාක් 5 පරිච්ඡේදයේ 42 ඡේදය. ඒ සිදුවීම ඔවුන්ට කවදාවත් අමතක නොවන්න ඇති. යේසුස් නැවත නැගිටිව අය නැවතත් මිය ගියා. ඉන් අදහස් කරන්නේ නැවත නැගිටවීමෙන් පළක් වූයේ නැති බවද? කොහෙත්ම නැහැ. ඒ වාර්තාවලින් අපට වැදගත් කාරණා කිහිපයක් ඉගෙනගත හැකි අතර මහත් බලාපොරොත්තුවක්ද ඉන් අපට සපයනවා. බයිබල් වාර්තාවලින් ඉගෙනගත හැකි දේ. 11 ඡේදයේ ප්‍රශ්නය. ලාසරුස්ගේ සිද්ධියෙන් දේශනාකාරයා 9 පරිච්ඡේදයේ 5 ඡේදයේහි සඳහන් දෙය තහවුරු වන්නේ කෙසේද? මිය ගිය අය කිසිවක් දන්නේ නැත කියා බයිබලයේ සඳහන් වන බව ඔබට මතක ඇති. දේශනාකාරයා 9 පරිච්ඡේදයේ 5 ඡේදය. ඔවුන් කොතනකවත් ජීවත් වන්නේ නැහැ. ලාසරුස්ගේ සිද්ධියෙන් ඒ බව තහවුරු වෙනවා. ඔහුව නැවත නැගිටවනු ලැබූ විට තමා ස්වර්ගයට ගියා කියාවත් අපායක වදහිංසා වින්දා කියාවත් මිනිසුන්ට පැවසූ බව බයිබලයේ වාර්තා වන්නේ නැහැ. ඔහු මියගොස් සිටි දවස් 4 තුළදී ඔහුට කිසිම හැඟීමක් දැනීමක් තිබුණේ නැහැ. ඔහු සිටියේ තද නින්දකයි. 12 ඡේදයේ ප්‍රශ්නය. ලාසරුස්ව ඇත්තෙන්ම නැවත නැගිටූ බව විශ්වාස කිරීමට තිබෙන හේතු මොනවාද? ලාසරුස්ගේ සිද්ධීන් අපට තවත් කාරණයක් තහවුරු වෙනවා. එනම් නැවත නැගිටීම යන ඉගැන්වීම විශ්වාස කළ හැකි දෙයක් බවයි. මන්ද යේසුස් ලාසරුස්ව නැවත නැගිට්ටෙව්වේ විශාල පිරිසක් ඉදිරියේ. එමෙන්ම යේසුස්ගේ සතුරන් වූ ආගමික නායකයන්ට පවා යේසුස් ඒ දේ කළ බව පිළිගන්න සිදු වුණා. මේ මිනිසා එනම් යේසුස් බොහෝ පුදුම සහගත දේවල් කරනවා කියා ඔවුන් එකිනෙකා අතරේ කතා වුණේ ඒ නිසයි. යොහන් 11 පරිච්ඡේදයේ 47 ඡේදය. බොහෝ දිනෙක යේසුස් විසින් නැවත නැගිටුණු ලැබූ ලාසරුස්ව දැක ගැනීමට පැමිණියා. එසේ පැමිණි අයගෙන් වැඩි දෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබූ අතර ඔහු දෙවිගේ නියෝජිතයෙකු බව පිළිගත්තා. දුෂ්ට ආගමික නායකයන් යේසුස් හා ලාසරුස් යන දෙදෙනාවම මරන්න කුමන්ත්‍රණය කළේ ඒ නිසයි. ඒ කාරණාවලින් පැහැදිලි වන්නේ ලාසරුස්ගේ නැවත නැගිටීමට ඇසින්දුටු සාක්ෂි තිබූ බව හා බොහෝ දෙනෙක් එය සැබෑවක් ලෙස පිළිගත් බවයි. 13 ඡේදයේ ප්‍රශ්නය. මියගිය අයව නැවත නැගිටවන්න යොහුවා දෙවිට හැකියි කියා විශ්වාස කළ හැක්කේ ඇයි? අතීතයේ සිදුවුණා වගේ පාරාදීස පොළවේදීත් මියගිය අය නැවත නැගිටී කියා විශ්වාස කළ හැකි. ඒ ගැන යේසුස් එක් අවස්ථාවක පැවසුවේ, සොහොන් ගෙවල්වල සිටින සියලු දෙනා යම් දවසක නැවත නැගිටින බවයි. යොහන් 5 පරිච්ඡේදයේ 28 ඡේදය. ඒ කාරණය අපට සැකයකින් තොරව විශ්වාස කළ හැකි. මන්ද සෑම දෙයක්ම නිර්මාණය කළ යොහුවා දෙවිට කෙනෙකුව නැවත ජීවත් කරවීම එතරම් අමාරු දෙයක් නොවේ. එමෙන්ම යොහුවා දෙවිගේ මතක ශක්තියට සීමාවක් නැහැ. බයිබලයේ පවසන්නේ මුළු විශ්වයේම තිබෙන තාරකාවල ගණන දෙවි දන්නවා පමණක් නොව ඒ එක් එක් තාරකාවලට දී තිබෙන නමින් ඒවා කැඳවීමට දෙවිට හැකි බවයි. ඉන් තහවුරු වන්නේ මියගිය අයගේ සෑම තොරතුරක්ම මතකේ තබාගන්න දෙවිට හැකියාව තිබෙන බවයි. ඒ නිසා යොහුවා දෙවි මියගොස් සිටින අයව අනිවාර්යෙන්ම නැවත නැගිටවන බව අපට විශ්වාස කළ හැකි. 14-15 ඡේදවල ප්‍රශ්නය. යෝ පැවසූ දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? එමෙන්ම මියගොස් සිටින අයව නැවත නැගිටවීමට යොහුවා දෙවි මහත් ආශාවෙන් බලා සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ සේවකයෙක් වූ යෝබ් එක් අවස්ථාවකදී තමා මියගිය පසු සිදුවන දේ ගැන ප්‍රශ්න කරමින් මෙසේ ඇසුවා. මිනිසකු මියගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද? ඊට ඔහුම පිළිතුරු දෙමින් පැවසුවේ, ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත කියායි. යෝබ් 14 පරිච්ඡේදයේ 13 ඡේදයේ සිට 15 ඡේදය. ඉන් පැහැදිලි වන්නේ මියගොස් සිටින අයව නැවත ජීවත් කරවීමට යොහුවා දෙවි මහත් ආශාවකින් සිටින බවයි. ඒ ගැන දැනගන්න ලැබීම ඇත්තෙන්ම මොනතරම් ප්‍රීතියක්ද? අපි දැන් අනාගතයේදී සිදුවීමට නියමිත නැවත නැගිටීම් ගැන තවත් තොරතුරු සලකා බලමු. එනම් නැවත නැගිටිනු ලබන්නේ කාවද? ඒ සිදුවන්නේ කොහේද යන්නයි. සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්. 16 ඡේදයේ ප්‍රශ්නය. අනාගතයේ සිදුවන නැවත නැගිටීම්වල විශේෂත්වය කුමක්ද? අනාගතයේදී සිදුවන නැවත නැගිටීම්වල විශේෂත්වයක් තිබෙනවා. අප කලින් ඉගෙනගත් ආකාරයට දෙවි ඉදිරියේදී පොළව පාරාදීසයක් බවට පත් කරනවා. ඒ නිසා මියගොස් සිටින අය නැවත නැගිටින්නේ යුද්ධ, අපරාධ හා ලෙඩ රෝග නැති පාරාදීස පොළවකටයි. එමෙන්ම ඔවුන්ට සන්තෝෂයෙන් ඒ පොළොව මත සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙනවා. 17 ඡේදයේ ප්‍රශ්නය. නැවත නැගිටවන්නේ කාවද? දැන් මතුවන ප්‍රශ්නේ නම් නැවත නැගිටුණු ලබන්නේ කාවද යන්නයි. යේසුස් පැවසුවේ සොහොන් ගෙවල්වල සිටින සියලු දෙනාටම ඔහුගේ යේසුස්ගේ හඬ ඇසී පිටතට එන බවයි. යොහන් 5 පරිච්ඡේදයේ 28 ඡේදයේ සහ 29 ඡේදය. ඒ හා සමාන අදහසක් එලිදරව් 20 පරිච්ඡේදයේ 13 ඡේදයේ සඳහන් වෙනවා. මුහුද එහි මියගොස් සිටි අයව බාර දුන්නේය. මරණය සහ මිනිවලද එහි මියගොස් සිටි අයව බාර දුන්නේය. ඉන් පැහැදිලි වන්නේ මරණ නින්දේ සැතපී සිටින බිලියන ගණනක් ජනයාව නැවත නැගිටුණු ලබන බවයි. පාද සටහන. වැඩි විස්තර සඳහා මුද්‍රිත පොතේ 212 සිට 213 දක්වා පිටුවල තිබෙන උපග්‍රන්ථය බලන්න. පාද සටහන අවසන්. බයිබලයේ ඒ ගැන තවදුරටත් පවසන්නේ ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැගිටින බවයි. ක්‍රියා 24 පරිච්ඡේදයේ 15 ඡේදය. 18 ඡේදයේ ප්‍රශ්නය. ධර්මිෂ්ඨයන් ලෙස නැවත නැගිටින්නේ කවුද? එම බලාපොරොත්තුව ඔබට බලපාන්නේ කෙසේද? ධර්මිෂ්ඨයන් ලෙස නැවත නැගිටීමට යන අය කවුද? බයිබලයේ සඳහන් වන නෝවා, ආබ්‍රහම්, සාරා, මෝසෙස්, රූත්, එස්ත වැනි අය එනම් යේසුස් පොළොවට පැමිණීමට කලින් සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් බොහෝ දෙනෙක් ඊට අයත් වෙනවා. ඔවුන් කිහිප දෙනෙකු ගැන හේබ්‍රව් 11 පරිච්ඡේදයේ සඳහන් වී තිබෙනවා. එමෙන්ම මෑත කාලවල මියගිය යොහුවා දෙවිගේ සේවකයන්ද ධර්මිෂ්ඨයන් ලෙස නැවත නැගිටින අයට ඇතුළත්. එලෙස දෙවිට විශ්වාසවන්තව සිටින අය අනිවාර්යෙන්ම නැවත නැගිටින නිසා අප මරණයට බිය විය යුතු නැහැ. 19 ඡේදයේ ප්‍රශ්නය. අධර්මිෂ්ඨයන් ලෙස නැවත නැගිටින්නේ කවුද? එමෙන්ම දෙවි ඔවුන්ට ලබා දෙන අවස්ථාව කුමක්ද? අධර්මිෂ්ඨයන් ලෙස නැවත නැගිටීමට යන අය කවුද? යොහුවා දෙවිව දැනගැනීමට අවස්ථාවක් නොලැබුණු නිසා ඔහුට සේවය කිරීමට හෝ ඔහුට කීකරුව ජීවත් වීමට නොහැකි වූ අසංඛ්‍යාත පිරිසක් අධර්මිෂ්ඨයන් ලෙස නැවත නැගිටිනවා. එලෙස නැවත නැගිටින අයට සැබෑ දෙවි ගැන ඉගෙනගෙන ඔහුට සේවය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා ඔවුන්ට අවුරුදු 1000ක කාලයක් ලබා දෙනවා. ඒ කාල පරිච්ඡේදයේ බයිබලයේ හඳුන්වන්නේ විනිශ්චය දවස කියායි. පාද සටහන. වැඩි විස්තර සඳහා මුද්‍රිත පොතේ 213 සිට 215 දක්වා පිටුවල තිබෙන උපග්‍රන්ථය බලන්න. පාද සටහන අවසන්. ඒ කාලයේදී ඔවුන්ට මොනතරම් ප්‍රීතියක් අත්දැකී හැකිද? 20 ඡේදයේ ප්‍රශ්නය. කෙනෙකු ගෙහින්නාවේ සිටිනවා කියමින් අදහස් කරන්නේ කුමක්ද? එසේනම් මෙතෙක් ජීවත් වූ සෑම කෙනෙකුවම දෙවි නැවත නැගිටවනවාද? බයිබලයේ පවසන්නේ සමහර දෙනෙකුව නැවත නැගිටවන්නේ නැති බවයි. ඔවුන් ගෙහින්නාව නම් ස්ථානයේ සිටින බව එහි පවසනවා. කෙනෙකු ගෙහින්නාවේ සිටිනවා කියමින් අදහස් කරන්නේ කුමක්ද? ගෙහෙන්නාව යන නම මුලින්ම භාවිත කළේ පුරාණ යෙරුසලම නගරෙන් පිටත තිබූ කුණුකසල දමන ස්ථානයකටයි. මලසිරුරු හා කුණුකසල එයට දමා පුළුස්සුණු ලැබුවා. එහි දමනු ලැබුවේ නැවත නැගිටීමක් ලැබීමට වටින්නේ නැතැයි කියා යුදෙව්වන් විසින් සලකුණු ලැබූ අයගේ මලසිරුරුයි. එසේනම් කෙනෙකු ගෙහෙන්නාවේ සිටිනවා කියා පවසන විට ඉන් අදහස් කළේ ඔහුව නැවත කිසිදාක නැගිටුවන්නේ නැති බවයි. කෙනෙකුව නැවත නැගිටුවනවාද නැද්ද කියා තීරණය කරන්නේ යුහුවාදෙවි. ඔහුගේ තීරණය ක්‍රියාත්මක කරන්නේ යේසුස්. දෙවි දුෂ්ටයන් ලෙස ගණන්ගෙන තිබෙන අයව කවදාවත් නැවත නැගිටුවන්නේ නැහැ. ස්වර්ගයේ ජීවත්වීම සඳහා නැවත නැගිටුවීම. 21 නිසා 22 ඡේදවල පළමු ප්‍රශ්නය. බයිබලයේ සඳහන් වන තවත් ආකාරයේ නැවත නැගිටීම කුමක්ද? දෙවන ප්‍රශ්නය. එලෙස නැවත නැගිටවනු ලැබූ ප්‍රථම තැනැත්තා කවුද? තවත් ආකාරයක නැවත නැගිටීමක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එම නැවත නැගිටීම ලබන අය ජීවත් වන්නේ ස්වර්ගයේ. බයිබලයේ සඳහන් වන්නේ එවිනි නැවත නැගිටීමක් සිදු වූ එක් අවස්ථාවක් ගැන පමණයි. ඒ යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැගිටීමයි. යේසුස්ව මරණයට පත්කිරීමෙන් පසු ඔහුට දිගටම මිනිවලෙහි සිටීමට දෙවි ඉඩහැරියේ නැහැ. දෙවි තම විශ්වාසවන්ත පුත්‍රයාව නැවත නැගිට්ටෙව්වා. ඔහුව නැවත නැගිට්ටෙව්වේ මිනිසෙකු ලෙස නොවේ. ඒ ගැන බයිබලයේ පවසන්නේ ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය. නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයේහි ජීවත් විය හැකි කෙනෙකු ලෙසය කියායි. පළවෙනි පේත්‍රස් 3 පරිච්ඡේදයේ 18 ඡේදය. ඇත්තෙන්ම යොහුවා දෙවි කළේ මොනතරම් බලවත් ක්‍රියාවක්ද? 1 කොරින්තිය 15:3-6 දක්වා මෙහෙම කියනවා. මන්ද මා මුලින්ම ඔබට පැවසුවේ මට බාර දුන් පණිවිඩයයි. එනම් ශුද්ධ ලේවිල්ලේ සඳහන් ආකාරයට ක්‍රිස්තුස් අපව පාපේ නිදහස් කිරීමට මියගිය බවත්, ඔහුව තැන්පත් කළ බවත්, ඉන්පසු ශුද්ධ ලේවිල්ලට අනුව ඔහු 3 මරණයෙන් නැගිටවනු ලැබූ බවත්ය. පසුව ඔහු සීෆස් ඉදිරියේද, ඉන්පසු 12 ඉදිරියේද පිණී සිටියේය. තවත් අවස්ථාවක ඔහු සහෝදරයන් 500 වඩා වැඩි පිරිසක් ඉදිරියේ පිණී සිටියේය. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැනටමත් මියගොස් ඇතත් වැඩි දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති.
එවැනි තේජවත් නැවත නැගිටීමක් ලැබූ ප්‍රථම තැනැත්තා යේසුස්. නමුත් තවත් පිරිසකට එවැනි නැවත නැගිටීමක් ලැබෙනවා. ඒ කාටද? 23 සහ 24 ඡේදවල ප්‍රශ්නය. කුඩා රැළට අයත් වන්නේ කවුද? ඔවුන්ට ඇතුළත් වන්නේ කී දෙනෙක්ද? වැඩිකල් නොගොස් තමා ආපසු ස්වර්ගයට යන බව දැන සිටි යේසුස් තම විශ්වාසවන්ත ගෝලයන්ට පැවසුවේ ස්වර්ගයේ ස්ථානයක් ඔවුන්ට සූදානම් කරන බවයි. යොහන් 14 පරිච්ඡේදයේ 2 ඡේදය. යේසුස් ඔවුන්ව හැඳින්වුවේ කුඩා රැළ ලෙසයි. ඒ කුඩා රැළට කී දෙනෙක් ඇතුළත් වෙනවාද? එළිදරව් 14 පරිච්ඡේදයේ 1 ඡේදයේ සඳහන් වන්නේ බලන්න බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමග 144,000 දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නලල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබින කියායි. ඒ අනුව යේසුස්ගේ විශ්වාසවන්ත ගෝලයන් ඇතුළු 144,000 දෙනෙකුව ස්වර්ගයේ ජීවත්වීම සඳහා නැවත නැගිටුණු ලබනවා. ඔවුන්ගේ නැවත නැගිටීම සිදුවන්නේ කවදාද? එය සිදුවන්නේ ක්‍රිස්තුස් පැමිණ සිටින කාලයේදී බව බයිබලයේ පවසනවා. දැන් අප ජීවත් වන්නේ ඒ කාලයේ. දැනට 144,000 දෙනාට අයත් අයගෙන් ජීවතුන් අතර සිටින්නේ ස්වල්ප පිරිසක් පමණයි. ඔවුන්ගෙන් කෙනෙකු දැන් මියගිය සැනින් ස්වර්ගයේ ජීවත්වීම සඳහා නැවත නැගිටවනු ලබනවා. කෙසේ වෙතත් මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනෙකුට තිබෙන්නේ පාරාදීස පොළොවක සදාකල් ජීවත්වීම සඳහා නැවත නැගිටීමේ බලාපොරොත්තුවයි. 25 ඡේදයේ ප්‍රශ්නය. ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලන්නේ කුමක්ද? ඇත්තෙන්ම යොහුවා දෙවි මරණය නැමැති සතුරාව පරාජය කරන බව නිසකයි. නැවත කවදාවත් ඒ සතුරා හිස ඔසවන්නේ නැහැ. යෙසායා 25:8 මෙහෙම කියනවා. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිලදමා සියලු දෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය. ඔහු පොළොව පුරාම සිටින තම සෙනගගේ නින්දාව පහ කරන්නේය. යෙහෝවා දෙවි එසේ කරන බවට පොරුන්දු වී ඇත. නමුත් ඔබ මෙසේ සිතනවා විය හැකි. ස්වර්ගයට යන අය ඒ කරන්නේ මොනවාද? ඔවුන් ස්වර්ගයේ පිහිටවා තිබෙන දෙවිගේ පාලනයට සම්බන්ධ වෙනවා. අපි ඒ පාලනය ගැන ඊළඟ පරිච්ඡේදයේදී සලකා බලමු. බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට නැවත නෙගටිවීම් පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තා මගින් අපට ස්ථිර බලාපොරොත්තුවක් සපයනවා. යොහාන් 11 පරිච්ඡේදයේ 39 ඡේදයේ සිට 44 ඡේදය දක්වා. මියගිය අයව නැවත නෙගටිවීමට යොහුවා දෙවි මහත් ආශාවෙන් බලා සිටිනවා. යෝබ් 14 පරිච්ඡේදයේ 13 ඡේදයේ සිට 15 ඡේදය දක්වා. මිනි වලේ සිටින සෑම කෙනෙකුවම නැවත නෙගටිවවනු ලබනවා. යොහන් 5 පරිච්ඡේදයේ 28 ඡේදය සහ 29 ඡේදය.